till about 8 o'clock, where eventually, in principle, the government had agreed to accept the LTTE's laying down of arms in order to save those lives. But this process of saving those lives and bringing those civilian lives across safely was to take place after, at that time, the then President Mahinda Rajapaksa returned to Sri Lanka from the non-aligned movement which was taking place in Jordan. He was supposed to arrive in Sri Lanka on the 17th, and then thereafter this process or this agreement that was reached to bring about that 150,000 to 100,000 civilians safely across was to take place. But unfortunately, that did not happen. In fact, when after we in principle agreed on the 16th at 8 o'clock, around about 10:30, I got frantic calls because I had in fact notified the LTTE that this process will take place on the following day, on the 17th. And I got frantic calls saying that despite the fact that I am supposed to have come to this agreement, that heavy artillery was being used arbitrarily and in a manner to maximize the loss of life. I got in touch with the Honorable Basil Rajapaksa again at about 10:30 in the night. And I told him, Honorable Sir, why are you doing this? Why is the Ministry of Defense doing this? We have already conveyed to you that tomorrow, if your government accepts, you can save nearly 100 to 150,000 civilians, something that you say you're all about. Why are you going on attacking those civilians with heavy artillery? But when the Honorable Basil Rajapaksa was told this, he said that he will speak to the Defense Ministry and get back to me. And when he got back to me, he said the Ministry of Defense's position is that until the Security Council meets on the 17th, that they cannot in any way change their strategy for attack. So what I'm trying to tell here, Honorable Presiding Member, is the gravity of what happened. You might not agree, you might not want to believe this, but I am a witness and it is my duty to play it on record. The gravity of what happened on that 16th, and I being the witness to that, is that by 4 o'clock on the 16th of May 2009, the LTTE had made it very clear through me that they were willing to lay down arms in order to save 150,000 to 100,000 people, but the Ministry of Defense refused to accept that position. They went on to use heavy artillery. The Honorable Sarath Fonseca, the last year during the Ministry of Defense, in fact, owned up to the fact that till the very end, heavy artillery was being used and attack formations were being maintained. So when you have very clearly got proof, or you have at the very least been conveyed the fact that people are willing to lay down arms, and you refusing to accept that, using heavy artillery means only one thing: to maximize the loss of life. To maximize the loss of life so that you can destroy in whole or in part. That is the crime of genocide, Honorable Presiding Member. And that is the crime to which the Ministry of Defense, the Army, the Navy and the Air Force are accused of. Now, this is not an ordinary crime. It is the most heinous crime that you can ever come across. Isn't it a duty when you talk today that we must think in terms of Sri Lankan to in fact allow an international investigation to find out whether in fact this crime took place or not? You get up, you stand up whenever we speak, and whenever we make this accusation, you stand up and you say that you have never committed any crime. Well, if you haven't committed any crime, what are you afraid of? Don't you realize that until accountability takes place, until victims feel that they can be safe, you will never have peace? Don't you realize that? You can never build a cohesive country. Why are you even now, 12 years, 13 years after the war, so afraid if in fact genocide did not take place? If in fact genocide did not take place. The crime of genocide is not only killing. I said last year, that when there were nearly 450,000 odd civilians in the LTT controlled areas before the war took place in a very aggressive way, the government's position was that there were only 70,000 civilians. There were only 70,000 civilians. They were sending medicine and food for only 70,000 civilians. Till the very end, that was all that they were doing. What does that mean? You're starving people. You're creating conditions to make sure that the life of whole or in part is lost. Please don't disturb me, Honourable Minister. You're speaking last.
Honourable Kindly speak member, at the end. Please don't misinform.
This is not a point.
Please don't misinform, right? We have rescued 295,000 people while fleeing the war. Right? Don't talk lies here. Don't misinform this August Assembly. Where were you at that time? You were at that time.
This
you
is committee
in,
stage.
You were
this
in Colombo in luxury member. When these people were suffering. And you know, we rescued. That was the world's largest rescue operation in the world. Right? You must know that. So don't talk. Honourable, don't talk lies. And don't misinform this.
Mike, he has 20 minutes at the end. He can speak. He can say whatever he wants without disturbing me. But the problem is, you can't take it. If I am lying, why don't you sign the Rome Statute? Why don't you go before the ICC? Why don't you go and give evidence? You will be also an accused party. Why don't you go and give evidence? Why are you so frightened? Why are you even trying to prevent us from saying whatever we want in this house? Why are you frightened to even allow us to say whatever we want in this house? Huh? So this is the reality, Honourable Presiding Member, that we Tamil members face in this country. Today, 13 years after the war, your military, your armed forces, maintains a ratio of 1 to 10 in the northeast. Why? 1 to 10. In the Vanni, it's 1 to 5. Why? What is the ratio in the south? What is the ratio in the south? You're terrorizing the people in the northeast even today. Why you are afraid? Even 12, 13 years after the war, you're afraid that evidence will go out. You're afraid of the fact that the Human Rights High Commissioner, in her last address to the High Commission, said that there is 120,000 files against Sri Lanka's military. That is what you're afraid of. You're afraid of the truth. And for as long as you run away from the truth, for as long as you safeguard genocidiers, for as long as you think that genocide as a crime can get away, you will never create peace. You will always be insecure. You will always need to find partners who will in some way, regardless of what is right and wrong, support you in making sure that justice for genocide doesn't happen. And in the course of doing that, what you're doing is you're selling your country. You have sold the soul of this country day by day. That is what you're left with. In South Asia, Sri Lanka is asking for help from Bangladesh. Aren't you ashamed? You're asking for help from Bangladesh. This is what you have achieved 13 years after the war. 13 years after the war. If you don't realize that being Sri Lankan requires all its people to be loyal to that identity, and for that to happen, if you don't realize that all sections, all nations within this country must feel secure and safe, you will never create the Sri Lanka that you claim you stand for. On the contrary, you will make sure you go down the path of racism as you are doing now, to in
Honourable
some
member,
way
you,
divide
member,
the population.
You have 2 minutes.
To in some way divide the population as much as you can, create racist sentiments, polarization, so that through that polarization, you in some way maintain your vote bank. This is what is happening. But today, because of the severe situation that the general public are facing, For the first time, ordinary Sinhalese people are beginning to question what their leaders are saying. For the first time, ordinary Sinhalese people who maybe a few years ago would have dismissed what I say as racism, what my colleagues here say as racism, are willing to listen. For the first time, they are willing to question the lies that have been told them time and again about what the Tamils want. You cannot sustain this path. If you sustain this path, what you're worried about the most, about a division, will not be brought by the Tamils, but by yourselves. Because it is the Sinhalese people themselves who will stand up one day and say, I am a person who venerates the Buddha, a man who has been so righteous, a man who preaches non-violence. But in my name, if these are the crimes that have taken place, then those people deserve the safety that they have been yearning for. That situation will arise if you don't change your path. And for God's sake, when you have ministers who don't know their role, the Honorable, I shouldn't say Honorable, Sarath Veerasekara is a minister who doesn't know what separation of powers is. It's a downright disgrace. He thinks as a minister who is in charge of policing that he can tell the police what to do. When my honorable colleague Selvaraja Gajendran went to Colonel Dilipan's resting place where he wanted to commemorate him, he wanted him arrested for it. He doesn't realize the country's own law. This is the man who's supposed to be the man in charge of policing. What a disgrace. And all he can do is try and be big in this house by disturbing me during my time when I speak. That is the very sad situation that this country finds itself in. That you have a person so intellectually challenged to be placed as a minister in charge of policing, where he shows repeatedly in this house the nature of his racism. The nature of his racism.
Honourable Member, please wind
only
up.
Helps us to show internationally what sort of mindset with which,
Honourable Member, please
when
wind
he
up.
Was in the Navy,
please wind up.
He would have worked. So therefore, Honourable Presiding Member, once again I'm saying, the Tamil people are not enemies. But the Tamil people want their rights. They deserve their rights. They are fighting for the last 70 odd years for those rights.
Honourable
those
Member,
rights
wind up.
Will have to be met.
Please wind up your time.
If Sri Lanka is to be stable, if Sri Lanka is to be a country that can live up to its potential, you cannot go down the path that you have gone in the last 74 years. As long as the Tamil people's nationhood is not recognized, and for as long as Sri Lanka doesn't recognize that it is a plurinational country, you will destroy this country, not just us, but yourselves as well. I'm repeating
Honourable Member, please
every
wind
time,
up. Please
you will
wind
destroy
up.
Yourselves as well. Thank you.
Thank you very much. Honorable Kanchana Vijayasekara, you have 10 minutes.
Stuti Garu Mulasane Mantri Tumani, Visheshama Matapera Katakarapu Vipakse Mantri Tuma, me Vivade Ekapatta King, Etuma Merate Janata Vatwat, Merate Vivasta Dayak Dot Katakarna Wada, Meratin Pita Inna, Jatyantre Inna, Onunim Peni Inna, Kanda Menuin Katakaran Avastava Karagata. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මේ රටේ පහුගිය අවුරුදු 30ක යුද්ධය ඇතුලේ ද්‍රවිඩ දේශපාලන නායකයන් කොටස් දෙකක් හිටියා. එක කොටසක් හිටියා ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වෙදිච්ච කොටස. ඩග්ලස් දේවානන්ද අමතුමාලා වැනි කණ්ඩායම් එදා තමන්ගේ ජීවිත ආරක්ෂා කරගත්තේ උන් එක සටන් වැදිලා. ලක්ෂ්මන් කදිරගාමර වැනි හිටපු අමාත්‍යවරු ද්‍රවිඩ අමාත්‍යවරු නීලම් තිරිචිල්ලන්ලා Dore Appala, Eda Gathan and Lakuna, Amitta Lingamla, LTD Trastavadi Virudho Nagindra, Tavakanda Makitia Jivita Arakshakaragate, Sielu the Namadravida Paksol and Ike and Arakshakaragate, LTD Trastavadin, Eka Samaka Ekatakatu Kerala, Kotas Dekama, Mirate, Pahuki, Aurudu Tihe, Dravida, Deshapala Pakshan Ike and Hedidi, Esaman Kanaga, Tuna, Tumaki Prakash, Tule, Etumata, Amatakuna, Mirate, සිවිල් පුරවැසියන් කී දෙනෙක්ට එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ එදා දවසේ ඒ අවාසනාවන්ත ඉරණම සිද්ධ වුණාද කියන එක. දකුණේ මගේ පියත් ගොඩපිටියේ පල්ලියේ දේවස්ථානයේ ඒ අවසාන එල්ටීටී ත්‍රස්තවාදී ප්‍රහාරයේ ගොදුරක් බවට පත් වුණා. ඒ යුද හමුදාව මේ කරපු උත්සවයක් නෙමෙයි. එදා දවසේ ආගමික උත්සවයක්. මුස්ලිම් ජාතිකයන් විසින් කරපු නබිනායකතුමාගේ උපන්දිනය වෙනුවෙන් කරපු උත්සවවලට එදා පල්ලිවලට පන්සල්වලට එදා කෝවිල්වලට මෙරටේ හැම ජන කොට්ටාසයක්ම ඉලක්ක කරගෙන ඒ එල්ටීටී ත්‍රස්තවාදයේ වපුරනකට ඔබතුමාසල නැගී හිටියේ නෑ. ඒට විරුද්ධව නැගී හිටපු ද්‍රවිඩ ජාතික සන්ධානයේ ද්‍රවිඩ දේශපාලන නායකයන් ඝාතනයට ලක් වුණා. එහෙම නැත්නම් ඔවුන්ගේ ගොදුරු බවට පත් වෙන්න එදා සිදු වුණා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මේ සියලු දේ අපිට උරුම වෙන්නේ කොහොමද? අද කතා කරා විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු මේ ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් පිළිබඳව වැටුප් වර්ධක පිළිබඳව කතා කරා. ආරක්ෂක රණවිරුවන්ගේ සුබ සාධනය ගැන කතා කරා. මේ පිරිස රමත කියලා තියෙනවද දන්නේ නැහැ. මෙතන ඉන්න පිරිස ඒ නියෝජනය කරපු ආණ්ඩුවේ 2015 අවුරුද්දේ මානව හිමිකම් කවුන්සිලයේ තමන්ගේ රට වෙනුවෙන් සටන් වැදිච්ච රණවිරුවන්ට එරෙහිව සමයෝජනාවක් ගෙනාවා කියලා. මොන රටේද, මොන ආණ්ඩුවකින්ද, මොන රජයකින්ද තමන්ගේ රණවිරුවන්ට විරුද්ධව සමයෝජනාවක් ගේන්නේ? හැබැයි එහෙම බංකොලත්ව කටයුතු කරපු දේශපාල පක්ෂක නියෝජිතයන් තමයි අද ඇවිල්ලා රණවිරුවන් පිළිබඳව කතා කරන්නේ. එදා අවුරුදු 5ක් මානව හිමිකම් කවුන්සිලයේ ජිනීවා කවුන්සිලයේ හැමදාමත් මෙරටේ රණවිරුවන් අද ඉන්න හමුදාපතිවරයා පිටරටවල් වලට එන්න දෙන්නේ නැතුව මෙරටේ හිටපු යුද විරුවන් දඩයම් කිරීම සඳහා ඔවුන් එදා දවසේ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරා. කවුද මෙතන ඉන්න කවුරු හරි විපක්ෂයේ අද ඉන්න මේ මන්ත්‍රීවරු මට පස්සේ කතා කරන මන්ත්‍රීවරයෙක් හරි කියන්න එදා ආණ්ඩුව ඉඳලා නැහැ අපි එකට විරුද්ධ වුණා කියලා? එදා මොනවද අපිට බාර දීපු රටේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බාර දීපු අභියෝග, පළවෙනි අභියෝගය වුණේ මානව හිමිකම් කවුන්සලෙන් ඔබතුමාසලා ගිහිල්ලා සමයෝජනාව කරගත්තක ඉවත් කරගන්න එක. ඒක අපි ලබාගත ජයග්‍රහණයක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මත් අපේ රජයත් බලයට පත් වෙලා පළවෙනි මොහොතේ මෙරටේ හමුදා විරුවන් වෙනුවෙන් යුද ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටපු විරුවන් වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කිරීමට එදා ජිනීවා මානව හිමිකම් කවුන්සලෙන් ගිහිල්ලා සමයෝජනාවෙන් අපි ඉවත් වුණා. ඒකේ ප්‍රතිඵල සමහරට ඔබතුමාසලා එකතු වෙලා අද අපේ රටට ණය දෙන්න එපා, අපේ රටට ආධාර දෙන්න එපා, මේ සටන් පාට බවට පත් කරගන්න ඔබ තමුන් වාසයට භාවිතා කරනවා. නමුත් අපි ඒ සියලු දේට අපි මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. මෙරටේ ප්‍රධාන අභියෝග ගණනාවක් තිබුණා. මෙරටේ ස්වෛරීත්වය වෙනුවෙන් ඔබ තමුන් වාසලා ඒ හානි කිරීම සඳහා ඔබ තමුන් වාසලා මතක ඇදෙන MCC ගිවිසුමක් ඔබ තමුන් වාසලා ගෙනාවා. ඔබ තමුන් වාසලා ගෙනාලා කිව්වා අපේ ආණ්ඩුව ගෙනාවත් MCC ගිවිසුම ඉස්සරහට ගෙනියනවා කියලා කිව්වා. ඔබ තමුන් වාසලා කිව්වා අපිට ණය උගලක හිර වෙලා ඉන්නේ, ආර්ථික අපහසුතාවය තියෙනවා, අන්න අපි ගිහිල්ලා ආධාර වෙනුවෙන් රට පාව දෙනවා කියලා කිව්වා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් අපේ රජයත් ඔබ තමුන්නාසලා ගෙනාපු ජිනීවා මානව හිමිකම් යෝජනාව පමණක් නෙවෙයි MCC ගිවිසුම පවා ප්‍රතික්ෂේප කරා, ආධාර දෙන ගිවිසුම පවා ප්‍රතික්ෂේප කරා. අපි රණවිරුවන් වෙනුවෙන් පෙනීලා තියෙනවා. ඔබ තමුන්නාසලා ටිකක් රිදෙනවා. රණවිරුවන් ඇවිල්ලා සෞඛ්‍ය අංශයේ කටයුතු වලටත් දායක කරගත්තම ඒකත් ඔබ තමුන්නාසලා මාරුණා. පෞගේ කාලේ ඇව්වා ඇයි මේ යුද හමුදාව පොලිසිය ඇයි මේ අනික් හමුදා අංශවල ඉන්න ක්‍රියාකාර නිලධාරීන් පාවිච්චි කරන්න එන්නත් කරන්නේට කියලා ඇහුවා. බුදුන්වහන්සේලෙන් ප්‍රශ්න කරා ඇයි මේ නිරෝධායන මධ්‍යස්ථාන හමුදාවෙන් කරගෙන යන්නේ කියලා ඇහුවා. බුදුන්වහන්සේලා රෝගයක් තියෙනවා. බුදුන්වහන්සේලා මේ පාර්ලිමේන්තුවත් බුදුන්වහන්සේලාගේ දේශපාලන ව්‍යාපාරයත් පාවිච්චි කරන්නේ මේ රටේ රණවිරුවන්ට විරුද්ධව කෙනෙක් පැහැදිලි. බුදුන්වහන්සේලාගේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා එදා දවසේ අපිට මතකයි පාවිච්චි කරපු වචන. බුදුන්වහන්සේලා හිටපු පක්ෂ නායකවරයා අද ඔබ තමුන්නාසලා කියනවා සරත් වංශේක මහත්තයර දෙනවලු ආරක්ෂක ඇමතිකම. එදා කිව්වේ සල්වේෂන් නාමයකට සුදුසු නැති මිනිස්සෙක් තමයි දාලා තියෙන්නේ යුද හමුදාපති ක්‍රමකට කියලා ඔබ තමුන්නාසලා එදා විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට කිව්වේ. එදා දවසේ ඔබ තමුන්නාසලා කකුලෙන් ඇද්දා. ඒ සියලු කාරණා සිද්ධ වුණා. පාස්කෝ ඉරිදා ඊට පස්සේ ජනාධිපති අපේක්ෂකයා කරා. ජනාධිපති අපේක්ෂකයා කරලා බැලුවා අර යුද ජයග්‍රහණේ ඔබ තමුන්නාසලා ඒ වාසිය ගන්න පුළුවන්ද කියලා බැලුවා. ඒකට බෙදුවා සරත් වංශේක හිටපු යුද හමුදාපතිතුමාවත් නොමග යවුවා. දැනුත් නොමග යවලා තියෙන්නේ. දැනුත් නොමග යවලා තියෙන්නේ ආරක්ෂක ඇමතිකම දෙනවා කියලා. නොමග තියෙන්නේ. ඒ නිසා ඔබතුමුණාසලා පහුගිය කාලේ කරපු ක්‍රියාකලාපය දැන් පාස්කු විරුද්ධ ප්‍රහාරේ ඔබතුමුණාසලා මේක ආණ්ඩුවේ පත්‍ර දාන්න ඔබතුමුණාසලා උත්සාහ කරනවා. දැන් මට පස්සේ කතා කරන කට්ටියත් ඇවිල්ලා මෙතන ඇවිල්ලා මහ ලොකුවට කතා කරයි මෙන්න මෙයා මෙහෙම කරා මෙයා බෙහෙව්වේ නැද්ද හරිව නැද්ද මම අභියෝග කරනවා මම දිගින් දිගටම අභියෝග කරා මේ කතා කරන එක මන්ත්‍රීවරයෙක්වත් පාර්ලිමේන්තුවෙන් එළිය ඇවිල්ලා ඕවා කියන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව ඇතුලේ mantri වරප්‍රසාදවල් යට වෙලා ඒ සියලු දෙනාට මුවා වෙලා පොතමුණාසලා මෙතන ඇවිල්ලා විවිධ දේවල් ප්‍රකාශනපත් කරනවා හැබැයි එළිය ගිහිල්ලා කවුරුත් මොනවත් කියන්නේ නැහැ එළිය මොනවත් කරන්නේ නැහැ එදා පාස්කු විරුද්ධ ප්‍රහාරයේ දවසේ පොතමුණාසලා ඔබ තමුන්නාසලගේ ආණ්ඩුව ගත්ත තීන්දුව මොනවාද? පාස්කු විරුද්ධ ප්‍රහාරයෙන් පස්සේ ඒක දැම්මද ජනාධිපති කොමිසමක් දැම්මද? CID එකට පරීක්ෂණ බාර දුන්නද? නෑ ඔබ තමුන්නාසලා පාර්ලිමේන්තුව නියෝජිතව පත් කරා තේරීම් කාරක සභාවක්. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට බාර දුන්නා පාස්කු විරුද්ධ ප්‍රහාරේ හොයන්න කියලා මහමලකරු හොයන්න කියලා. මම අහනවා මට පස්සේ කතා කරන මන්ත්‍රීවරුන්ගෙන් නලින් බණ්ඩාර මන්තුමා කතා කරන්න ඉන්නවා මුජිබර මන්තුමා කතා කරන්න ඉන්නවා. ඔය ඔබ තමුන්නාසලා තේරීම් කාරක සභාවේ හිටපු නියෝජිතයෝ මේ එක්සත් ජාතික පක්ෂය හිටියා එදා දවසේ එදා ජනතා විමුක්ති පෙරමුණ හිටියා TNA එක හිටියා එදා ඒකාබද්ධ විපක්ෂයේ විතරයි ඒ කමිටුව නියෝජනය නොකරේ පාර්ලිමේන්තුව හිටපු අනිකුත් දේශපාලන පක්ෂ සියල්ලම එදා නියෝජනය කරා ඔබතුමා උන්වහන්සේලා අපි අහනවා කෝ හොයාගත්ත මහමලකරුව ඔබතුමා උන්වහන්සේලා කිව්වද එදා පාස්කු විරුද්ධ ප්‍රහාරය පිළිබඳව ජන එදා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ රවුෆ් හකීම්ලා හිටියා සරත් ෆොන්සේකාලා හිටියා රාජිතලා හිටියා රවි කරුණානායකලා හිටියා නලින්ද ජයතිස්සලා හිටියා සුමන්තිරන්ලා හිටියා එදා දවසේ ඔබතුමුණාසලා මොනවද අනාවරණය කරගත්ත කරුණු අඩුම තරමේ කිව්වද සහරාන්ගේ සහෝදරයා බෝම්බත් හදා බලලා අතතුවාල වෙලා මඩකලපුවේ රෝහලේ ඉන්නේද්දි ඔබතුමුණාසලාගේ කමිටුව නියෝජනය කරන ඇමති කෙනෙක්ම ගිහිල්ලා බලලා කොළඹටත් ගෙනල්ලා අනේ ඒ පුද්ගලයාට අවශ්‍ය ප්‍රතිකාර කරා කියලා එහෙම කිව්වෙත් නැහැ ඔබ උන්වහන්සේලා කිව්වා ගැබිනි මාතාවක් බලන්න ගියේ කියලා කාන්තා වාට්ටුවකට ගියේ කියලා කාන්තා වාට්ටුව කොහෙද අපි අහනවා විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුනි ගැබිනි මාතාවන්ගේ වාට්ටුවේ කොහෙද සහරාන්ගේ මල්ලි ඉන්නේ ඔබ උන්වහන්සේලා ඒ වගේ නොමගේම් කරා පාස්කු විරුද්ධ ප්‍රහාරට පෙර මෙරට ඉන්න බුද්ධියංශ ඔබ උන්වහන්සේලා වාර්තා කරා එකක් කියන්න ඕනේ මූලාසනේ මන්ත්‍රීතුමනි මට චානකැමතුමාගේ විනාඩි දෙකකුත් තිබුණා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි අපි එදා දවස් අපි කියන්න ඕනේ පාස්කු විරුද්ධ ප්‍රහාරය පිළිබඳව निरीक्षण परीक्षण वार्ता එදා වවුනතිව් එදා මුරපොලේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය වෙනකොට එදා ගිහිල්ලා වනාත විල්ලුවේ පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නකොට එදා ගිහිල්ලා සහරාන්ල වතුරපදියක් පුපුරව ගන්නකොට ඔබ තමුන්නාසලා ඒ සියල්ල එක පැත්තකින් ඒක LTD සංවිධානයේට දැම්මා අනිත් පැත්තෙන් දේශපාලන නායකයෝ ආණ්ඩු කාර්යබරුව හිටපු නැමැතිවරු කතා කරලා ඒ පිරිස මුදව ගන්න කටයුතු කරා ඔබ තමුන්නාසලා කටයුතු කරපු එක දැන් කියයි මේ දින 52 තමයි ඔක්කොම ටික වෙනස් වෙන්නේ දින 52 අපි අල්ලන්න හිටියා මෙන්න මෙහෙම කරා උසාවි නියෝග ගත්ත අන්න රකට්ටිය ගත්ත කියලා ඔබ තමුන්නාසලා වගකීම් පැහැර හැරියා කියන එක ඔබ තමුන්නාසලා පිළිගන්න ඔබ තමුන්නාසලා පොලිසිය පාවිච්චි කරේ මොකටද මම කැමති අහන්න රංජිත් මද්දුම්බන්නාර ඇමතුමා ඉන්න හින්දා ඔබතුමා පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රකාශයක් කරා සිරිකොත ඇතුලේ තමයි සමහර පොලිසිය නිලධාරීන් හිටියේ කියලා කවුද පොලිසිය ඇතුලේ පොලිසිය නිලධාරි සිරිකොත ඇතුලේ හිටියේ ඔබ තමුන්නාසලා දේශපාලනී ක්‍රියාකරණ කරා කියන එක පොලිසිය දේශපාලනීකරණය කරා කියන එක එදා ඔබතුමාගේ කතාවෙන් කිව්වා පොලිසිය බාර ඇමති හැටියට සති දෙකකට පෙර පෙරම පාර්ලිමේන්තුව ඇතුලේ අපි කවදාකවත් පොලිසිය දේශපාලනීකරණය කළා නැහැ අධිකරණයේ ස්වාධීනත්වයට අත තියලා නැහැ ඔබ තමුන්නාසලා එදා ඔබට කැමති පුද්ගලයෙක්පත් කරගෙන අල්ලස් කොමිසමේපත් කරගත්තා ආරක්ෂක මාතරේපත් කරගත්තා ඔබතුමාත් ආරක්ෂා බාර හිටිය ඇමතිවරේක් හැබැයි ඔබතුමන්ලා ආරක්ෂා බාර හිටපු ලේකම්වරු කවුද ආරක්ෂා පිළිමද කිසිම දැනුමක් නැති මිනිස්සු ආරක්ෂක ලේකම් දුරල්පත් කරා අද ගෝඨාභය ජනාධිපතිතුමා ඒ සුදුසු තැන් වලට සුදුසුම කම් කියන පුද්ගලයව අදපත් කළා තියෙනවා අද සරත් ෆොන්සේකා මැතිතුමා ඇවිල්ලා මෙතන මහා ලොකු කතාවක් කියලා ඒ සියලු දෙනාට පහර ගහන්නද පාවිච්චි කරා මේ පාර්ලිමේන්තුව ඔතමුණාසල එක්කෙනෙක් නැගිටලා ඒක කරන්න එපා ඒක වැරදි කියලා ඔතමුණාසල කිව්වේ නැහැ ඔතමුණාසල කිව්වේ නැහැ ඔතමුණාසල ඉන්නේ පෙනී ඉන්නෝ TNA සංවිධානයේ සමහර මන්ත්‍රීව කිව්වා හමුදාව රටට බරක් මේ අයවැයෙන් බරක් කියලා තියෙනවා හමුදාට වියදම් කරලා තියෙන මුදල් වෙන් කරලා තියෙන මුදල් අඩු කරන්න කියලා. හැබැයි විපක්ෂයක මන්ත්‍රීවරයෙක් නැගිටලා කිව්වේ නෑ. නෑ TNA සංවිධානයේ මන්ත්‍රීවරු එහෙම නැත්නම් විපක්ෂයේ නියෝජනය කරන ඔබත් එක්ක එකට ඉන්න මන්ත්‍රීවරු ඒ කියන කතාව වැරදි කියලා කිව්වේ නෑ. අද යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය අද තමන්ගේ රාජකාරියෙන් එහාට ගිහලා කටයුත්තක් කරනවා. ආරක්ෂා වෙනුවෙන් කටයුතු කරනවා. අද පාතාලයේ මර්ධනය කරන්න කටයුතු කරනවා. අද කුඩු මද්‍රව්‍ය ජාලයේ කඩා බිඳ දමන්න කටයුතු කරනවා. ඒවයි සමහරලාට බය ඇති ඔබ තමුන් හන්සලා ඒ කාලේ හිටපු පොලිසිය බහර ඇමතිවරු ගාව පාතාලේ නායකයෝ හිටියා. මද්‍රව්‍ය ප්‍රවාහනය කරපු කට්ටිය හිටියා. ඒ කට්ටියගේ නම් මේ කියලා බයක් ඔබ තමුන් හන්සලා නැති. ඒ ඔබ තමුන් හන්සලාට එහෙම ප්‍රශ්නයක් නම් ඔබ තමුන් හන්සලා බිලේ කතා කරන්න. එදා දවසේ කුඩු ව්‍යාපාරයේ පාතාලේ උසාවි ගානේ එදා හිටියා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුවෙත් ඉන්නව නැද අයෝ. එදා හිටියා පොට්ටු නවුෆර් කියපු ගිහිල්ලා විනිසුරුවන්ගේ ඔළුවට වෙඩි තියපු එදා හිටියා ඒ පාතාල නායකයෝනි පෙනී ඉන්න ඥාති වෙන සහෝදරය වෙන මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. කන්ජි භානිලා මේ ඇතුළු කණ්ඩායම් පාතාලේ නායකයෝ වෙනුවෙන් පෙනී ඉන්න ඔවුන් සමග කටයුතු කරන කණ්ඩායම් ඉන්නවා. ඒ නිසා ගරු මොලසරේ මන්ත්‍රීතුමනි ජාතික ආරක්ෂාව කිසිසේත් අවතක්සේරු කිරීමටවත් අපේ රණවිරුවන් වෙනුවෙන් ඒ කරන්න ඕන කටයුතු අමතක කරන්නවත් අපේ රජයේ වැන්තලා ඉන්නේ. අපි සියලු දෙනාම රජයක් හැටියට අධිකරු ජනාධිපතිතුමා මේකේන ව්‍යායාමයට අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරනකට එතුමා ජනාධිපති වැය ශීර්ෂයේ විශාල මුදලක් අඩු කරගෙන තියෙනවා. රටේ නායකය හැටියට ඒ පූර්වාදර්ශය ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් ඔබ තමුන්නාසේ අපි බලමු අද කවුද විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට මේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මුදල් වෙන් කරනට විරුද්ධ වෙන්නේ කවුදත් කියන එකත් අපි බලමු කියන එකත් මතක් කරමි. විශේෂ මතකරු ජනාධිපතිතුමාටත් ඒ රාජ්‍ය අමතිවරුන්ටත් කැබිනට් අමතිවරුන්ටත් ඒ ඔවුන්ගේ වැඩ සාර්ථක කරගෙන යාම සඳහා සුබ පතමින් මම නිහඬනවා.
බොහොම ස්තුතියි. Honorable S. Sridharam, you have 6 minutes.
ගෞරව තලමදාංග මුරිත්නරවர்களே இன்றைய 2022 வரவு செலவு திட்ட விவாதத்தின் பொழுது இலங்கையிலே கிட்டத்தட்ட ஒதுக்கப்பட்ட வரவு செலவு திட்டத்திலே 15-18% நிதி இந்த பாதுகாப்பு அமைச்சுக்காக ஒதுக்கப்பட்ட இந்த சூழலில் நாட்டினுடைய பொருளாதார அபிவிருத்தி நாட்டுக்கான முன்னேற்றம் பற்றியெல்லாம் பேசப்படுகிற இந்த நேரத்தில் குறிப்பாக ஒரு இனம் சார்ந்த ரீதியாக குறிப்பாக வடக்கிலும் கிழக்கிலும் இருக்கின்ற மக்களை குறிவைத்ததாக இந்த வரவு செலவு திட்டத்திலே பெருமளவான நிதி பாதுகாப்பு படைகளுக்காக ஒதுக்கப்பட்டிருக்கிறது. அதைவிட இந்த பாதுகாப்பு படைகளுக்காக ஒதுக்கப்பட்ட நிதி என்பதிலே பல கட்டடங்கள் இராணுவம், போலீசார், கடற்படை, விமானப்படையினரால் வடக்கு கிழக்கு பகுதிகளிலே அபகரிக்கப்பட்டிருக்கின்ற தமிழர்களுடைய தனியார் காணிகளில் பல கட்டடங்கள் கட்டுவதற்காக இந்த நிதியை பயன்படுத்துகின்ற முயற்சிகள் முன்னெடுக்கப்படுகின்றது. கடந்த வாரம் கூட மாதகல், பருத்தித்துறை, வடம வலிகாமம், வடக்கு போன்ற பிரதேசங்கள், கிளிநொச்சியிலே போலீசார், இராணுவத்தினர், கடற்படையினருக்கென இந்த காணிகளை அளக்கின்ற விடயங்களை படையினர் நில அளவு திணைக்களத்தை கொண்டு மேற்கொண்டிருந்தார்கள். இங்கே பாதுகாப்பு அமைச்சர், ராஜாங்க அமைச்சர் இல்லை. நான் இதை குறிப்பிட விரும்புகிறேன். மிக மோசமாக தமிழர்களுடைய பாரம்பரிய வரலாற்று ரீதியான நிலங்கள் இவ்வாறு கபலீகரம் செய்யப்படுகின்றது. இந்த நிலங்களிலே பாரிய கட்டடங்கள் கட்டப்படுகிறது, விகாரைகள் கட்டப்படுகின்றது. இவையெல்லாம் பாதுகாப்பு அமைச்சுக்கு ஒதுக்கப்பட்ட நிதியிலே செய்யப்படுகின்ற விடயங்களா என்பதை நான் இந்த இடத்திலே கேட்க விரும்புகிறேன். மிக முக்கியமாக கடந்த வாரம் உலைத்தீவு ஊடக மையத்தினுடைய பொருளாளரும் சுயாதீன ஊடகவியாளருமான விஸ்வலிங்கம் விஸ்வச்சந்திரன் அவர்கள் 2021-11-27 காலை முள்ளிவாய்க்கால் கிழக்கு பகுதியில் முள்ளிவாய்க்கால் எனும் அடையாள பெயர் பலகையினை செய்தி அறிக்கையிடலுக்காக ஒளிப்படம் எடுத்துக் கொண்டிருந்த வேளை பச்சை மட்டையிலே, பச்சை தடியிலே முள்ளுக்கம்பி சுட்டப்பட்ட பனமட்டையால் மிக மூர்க்கத்தனமாக 3 ராணுவத்தினர் அவரை தாக்கியிருக்கிறார்கள். இதனால் வயிற்று பகுதி மற்றும் கைகால் உள்ளிட்ட பகுதிகளில் காயமடைந்த அவர் முல்லைத்தீவு மாவட்ட வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டதோடு அவ்வூடகவியாளரின் உடைமைகளான ஒளிப்பட கருவி, கையடக்க தொலைபேசி என்பன படையினரால் பறிக்கப்பட்டு அவரது உந்துருளியும் சேதமாக்கப்பட்டது. இது தொடர்பாக அவருடைய வீட்டுக்கு சென்ற ராணுவ தளபதி அவரை மிரட்டி அவர் செய்த முறைப்பாட்டையும் மீளப்பெற வைத்திருக்கிறார்கள். மிக மோசமான ஒரு சம்பவம் கண்ணுக்கு முன்னாலே நடைபெற்றிருக்கிறது. ரத்தம் சொட்ட சொட்ட அவருடைய கைகளால் ரத்தம் வழிய வீடியோ காட்சிகளாக வெளிவந்த உண்மை சம்பவத்தை மிக துல்லியமாக மறைத்திருக்கிறார்கள். அதே போலதான் நேற்றைய தினம் யாழ்ப்பாணம் உதயன் பத்திரிகையினுடைய ஊடகவியலாளர் ஜெயச்சந்திரன் சுலக்சன் பருத்தித்துறை போலீஸ் நிலையத்தில் வைத்து 2021-12 3 தேதியான இன்று துப்பாக்கி முறை சாரி இரண்டாம் தேதி நேற்று 2021 12 2 நேற்று துப்பாக்கி முனையில் போலீசார் கொலை அச்சுறுத்தல் விடுத்திருக்கிறார்கள். சில போலீசாரால் கொலை அச்சுறுத்தல் விடப்பட்டிருக்கு. அதுவும் நீதிமன்ற வளாகத்துக்கு அருகில் வைத்து இவருக்காக துப்பாக்கியை நீட்டி கொலை அச்சுறுத்தலை அந்த போலீசார் செய்திருக்கிறார். இது ஒரு இந்த நாட்டில் இந்த போலீசாருடைய அராஜகம். இது அல்பர்ட் துரையப்பாவை பற்றி காஞ்சன விஜயசேகர குறிப்பிட்டார், பலரை பற்றி இங்கே குறிப்பிட்டார். அவருடைய காலத்தில் இவ்வாறான அடாவடிகள் தான் நடந்தது. போலீசாரை வைத்துத்தான் இந்த மிக மோசமான நடவடிக்கைகள் நடைபெற்றதால் தான் யாழ்ப்பாணத்திலே தமிழாராய்ச்சி மாநாடு நடைபெறுகிற பொழுது 9 பேர் கொல்லப்பட்டார்கள் அல்பர்ட் துரையப்பாவுடைய ஏவல் காரணமாக. இதே போலதான் இப்பொழுதும் இந்த நடவடிக்கைகள் நடைபெறுகின்றது. ஆகவே ஒரு ஒரு ஊடகமாக தன்னுடைய செய்தியை எடுக்க முடியவில்லை. இது ஒரு மிக மோசமான காரியம். சுலக்ஷனுக்கு நடைபெற்றிருக்கிறது, விஸ்வச்சந்திரனுக்கு நடைபெற்றிருக்கிறது. ஆனால் இங்கே போலீசார் பார்த்திருக்க நடவடிக்கை எடுக்க முடியாமல் போலீசார் பார்த்துக் கொண்டிருக்கிறார்கள். இதனை விட கடந்த வாரம் முழுவதும் கடந்த 2021 11 27 யாழ்ப்பாணம் வல்வெட்டித்துறை பருத்தித்துறை பகுதிகளில் 2 இறந்த உடல்கள் கரையொதுங்கி இருக்கின்றன. அதேபோல கடந்த 28 நெடுந்தீவிலே ஒரு உடலும், கடந்த 30 கட்டைக்காட்டு பகுதியிலே ஒரு உடலும், பருத்தித்துறை சக்கோட்டையில் கடந்த நேற்றைய தினம் 2 ஒரு உடலும், வெத்திலக்கேணி பகுதியில் நேற்று 2 ஒரு உடலுமாக மொத்தம் 6 உடலங்கள், ஒரு உடலம் மட்டும் உள்ளாடையோடு மிகுதி 5 உடலங்களும், மொத்தமாக 6 உடலங்கள் கரையொதுங்கி இருக்கிறது. ஆனால் இதுவரை யார் என்று இன்னும் கண்டுபிடிக்கப்படவில்லை. ஏன் இவ்வளவு தூரம் நேரம் செல்லுகிறது, காலம் செல்லுகிறது? இலங்கையினுடைய போலீசார் கட்டித்தனமானவர்கள், பத்திரிகையாளர்களை சுடுவார்கள், மக்களை சுடுவார்கள். ஆனால் அவர்கள் ஏன் இதை மட்டும் செய்ய முடியாமல் இருக்கிறார்கள், கண்டுபிடிக்க முடியாமல் இருக்கிறார்கள்? இதே போலதான் இங்கே இருக்கின்ற உடல்களில் ஒருவரின் கையிலே ஒரு ஒரு சமய நூல் கட்டப்பட்டிருக்கிறது, இன்னொருவர் 3 முதல் வெட்டுக்காயங்களுக்காக இடப்பட்ட தையல் அவுக்கப்படாத நிலையில் இருக்கிறது. இவ்வாறு 6 உடலங்கள் இன்று வரை வந்திருக்கிறது. ஆனால் இந்த போல் வரையும் உலகம் வரையும் பேசப்படுகிற போலீசார் ஏன் இன்னும் இந்த இவர்களை கண்டுபிடிக்க முடியவில்லை, இதற்கே இன்னும் அடையாளம் சொல்லப்படவில்லை? தயவுசெய்து தலைமை தாங்கும் உறுப்பினர்களே, இந்த நாட்டிலே சடலங்கள், அதுவும் ஆண்களுடைய சடலங்கள் கரையொதுங்குகிறது என்றால் இதற்கு யார் பொறுப்பு சொல்ல முடியும்? இதற்கு என்ன காரணம்? இதனை ஏன் இன்னும் கண்டுபிடிக்கவில்லை? இங்கே நேற்று கூட, நேற்று முன்தினம் இந்த யாழ்ப்பாணத்துக்கு வந்திருக்கிற வடக்கு மாகாணத்தினுடைய ஆளுநர் ஜீவன் தியாகராஜா அவர்கள் சொல்கிறார், யாரும் காணி அளப்பதற்கு இடையூறாக இருந்தால், அது அரசியல் தலைவர்களாக இருந்தாலும் சரி, மக்களாக இருந்தாலும் சரி, பிடித்து உள்ளுக்கு தள்ளுவேன் என்கிறார். நீங்கள் கவர்னரை காணி பிடிப்பதற்காக நீங்கள் வழக்கு அனுப்பியிருக்கிறீர்கள். இதா கவர்னர் தியாகராஜா நியமிக்கப்பட்டதனுடைய வித்துவம் என்பதை முதலில் எங்களுக்கு தெரிய வேண்டும். இவர் வந்தவர் நல்லிணக்கத்தை உருவாக்கி அபிவிருத்தியை ஏற்படுத்தவா, அல்லது அந்த மக்களுடைய காணிகளை பறித்து, தனியாருடைய தமிழ் மக்களுடைய சொந்த காணிகளை பறித்து ராணுவத்திற்கும் படைகளுக்கும் கொடுக்கவா அவர் வடக்கு மாகாணத்துக்கு ஆளுநராக நியமிக்கப்பட்டிருக்கிறார்? ஆகவே இந்த நாட்டினுடைய உயர்ந்த தலைவர்கள், இவரை நியமித்தவர்கள் செய்ய வேண்டும் என்பதையும் நான் இந்த இடத்திலே வலியுறுத்துகிறேன்.
தேங்க்யூ வெரி மச். கரு முஜிபர் ரஹ்மான் மெத்துமா ஒபத்துமாட்ட வினாடி 12 காலையாக தீவனம்.
ஸ்தூதி கரு சபாபத்துமணி. விசேஷன்ம ஆரக்ஷக அமாத்தியாசிய தேவகிம சுதேச கட்டயுத்து அமாத்தியாசிய வேசீர்ஷே கதாகிரீமன் அவஸ்தாவ் லபிகனமே ஸ்தூதிவந்த வேணும். கரு கதாநாயக துமணி சபாபத்துமணி விசேஷன்ம தத மெத்தன சாக்கச்சாவுலதி ஜாத்தியாந்தர கிவிசும் கன இவகேம ஜாத்தியாந்தரையாட திபென நோய்க்கு சோதனா அப்பவேத்த ஏ சோதனா இல்லவுனா அப்படி தக்க மந்திரியோரு ஹெமத்தியோரு கதாகரணு கொட்ட இந்த மட்டப்பேர கதாகரப்பு மந்திரி துமாத் ஏக கியூவா நமுத் ஹெமோட்டம அமதக்காய் விசேஷன்ம யுத்த அவசான உனாட்ட பசே 2009 மஹிந்த ராஜபக்ச இவகட்ட ஜனாதிபதி துமாய் பேங்கின் இவகட்ட எக்ஸா ஜாத்தியங்க சங்கிதான ஹிடப்பு மகாலேகாம் துமாய் பேங்கின் மதித்துமா லங்காவிட அவில்லா யாம் திதுனாம ஏகாபத்த நிவேதனையாக நிகுத்கரா ஏகாபத்த நிவேதனைய துல யுத்த அவசான காலே சித்தி வச்ச தேவால் கேன பரீட்சண கரான ஏதா மஹிந்த ராஜபக்ச மதித்துமா ஏ பேங்கின் மதித்துமா தெக்க அஸ்ஸாம் கரபு ஏகாபத்த நிவேதனைய சந்தான் கல்ல திபு நமு 2015 ஆண்டு பெறதுனாட்ட பசே அபிதக்கா ஏதா 2015 கலின் திபுன எம் எம் மெத்திவரண வல்லதி பலாசபா மெத்திவரண வல்லதி மஹிந்த ராஜபக்ச மத்துமாகே பிரதான சட்டன் பாட்டே உனேத் அப்பியோ விதுலிய புட்டுவட கெனியாண்டா அதனவா விதுலி புட்டுவா கெனியாண்ட ஹதனவா ஏ விதுலி புட்டுவே மாவ பேரகண்ண கேனக தமாய் எதுமா 2014 ஏ 15 மெத்திவரண காலவளதி எதுமாகே வேதிக்காவல்வல கியூவே அப்பிட கியான சந்தோஷாய் 2015 அப்பே ஆண்டு அவில்லா அப்பிட புலுவாங்காம லபுனா ඒ විදුලි පුටුවට ගෙන යන්න හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් බේරගන්න. ඒ බේරගත්ත හින්දා තමයි අද ජාත්‍යන්තරයේ අපිත් එක්ක යම් යම් ඔව් ඔව් මොකද? Alright, thank you very much. එමතුමා. එතකොට ඒක අපිට කරන්න පුළුවන්කම ලැබුණා. අපි ජාත්‍යන්තරයේත් එක්ක එදා ඒ එතන ඉඳන් අපි ඉස්සරහට ගියා. ඊළා අපි යම් යම් අවබෝධතාත් එක්ක යම් එකඟත්වයන් එක්ක අපිට වැඩ කරලා ජාත්‍යන්තර වශයෙන් අපිට තිබුණු වැරදි මත අපිට තිබුණු චෝදනා ඒ වගේම යුද හමුදාවට තිබුණු චෝදනා අපිට යම්කිසි ප්‍රමාණයකට ඒවා ඉවත් කරගන්න පුළුවන් යම්කිසි කාල පරිච්ඡේදයක් තුල යම් වැඩ කොටසක් අපි කරා. ඒක අන්තිමට අපිට ගිහිල්ලා පුළුවන්කම ලැබුණා GSP Plus එක ලබා ගන්න. ඊළඟට තමුන්නාංශලා කාලේ GSP Plus එක තහනම් කරලා තිබුණා. මත්ස තහනම තිබුණා. ඒ දෙකම අපිට ඉවත් කරගන්න පුළුවන් වුණා 2016 ජනවාරි මාසයේ වෙනකොට. ඒක ඉවත් කරගත්ත හින්දා තමයි දැනුත් තමුන්නාංශලාට GSP Plus එක හම්බෙලා තියෙන්නේ. මත්ස තහනම ඉවත් කරලා යුරෝපයෙන් අපිට ඒ බදු සහනය ලැබිලා තියෙන්නේ. නමුත් ගරු සභාපතිතුමනි නැවත වතාවක් දැන් ඒ තහනම ගැන යම් කිසි ආකාරයේ දැන් අනතුරු ඇඟවීමක් ඇවිල්ලා තිබෙනවා. ඒක තමයි අපේ රටේ නැවත වතාවකේ මානව හිමිකම් ප්‍රශ්න ගැන. දැන් පොලිසිය බාර ඇමතුමා මෙතන ඉන්නවා. අපි දැක්කා පහුගිය කාලෙම පොලිස් අත්අඩංගුවේදී විශාල ලෙස මිය යාමේ යම් කිසි ප්‍රවර්ධනයක් තිබුණා. ඒක ජාත්‍යන්තර වශයෙන් අපේ රටට විශාල බලපෑමක් කරන්න පුළුවන් සිද්ධියක්. පොලිසිය ඇතුලේ යම් කිසි අත් සැකකරුවෙක් අත්අඩංගුවට පත් වුණාම ඔහුගේ සම්පූර්ණයෙන්ම ඔහුගේ ජීවිතය ඒ පොලිසියට තමයි බාරව තිබෙන්නේ, රජයට බාරව තිබෙන්නේ. එතකොට ඒ ක්‍රියාදාමය තුළ පොලිසිය තුළ යම් යම් සැකකරුවන් මියෑදෙනවා නම් ඒක පිළිබඳ විශාල චෝදනාවක් ආණ්ඩුවට එල්ල වෙනවා. ඊට අපි දැක්ක දේ යුරෝපා සංගමය මේ පිළිබඳව නැවත කතා කරන්න පටන් අරන් තිබෙනවා. ඉතින් මෙම ප්‍රවණතාවයේ දිගටම ගියොත් අනිවාර්යයෙන්ම ඉදිරියේදී නැවත වතාවක් GSP Plus අර්බුදයට අපි මුහුණ දෙන්න වෙනවා. නැවත වතාවක් මත්ස තහනමට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නැවත වතාවක් අපිට ආර්ථික වශයෙන් ලැබෙන සහන සහයෝගයල් අපිට නැති වෙන්න පුළුවන්. එහෙම නැති වුණාම අපි අද මේ පත් වෙලා ඉන්න අර්බුදයේ තමුන්නාංශලා දන්නවා. තමුන්නාංශලගේ මුදල් ඇමතුමා කිව්වා මේ අර්බුදය ගැන. වෙළඳ ඇමතිතුමා නිතරම ඇවිල්ලා කියන අර්බුදය ගැන. අගමැතිතුමා ඊයේ පෙරේදත් බර්ලියගහ මන්දිරයේදී කිව්වා මේ තිබෙන තත්ත්වය ගැන. එහෙමනම් ඒ අර්බුදවලට අමතරව තවත් අර්බුද අපි නිර්මාණය කිරීම තුළ අපේ රට තවත් ප්‍රපාතයට තල්ලු වෙනවයි කියන එක අපි ආණ්ඩුවට මතක් කරන්න කැමැති. එහෙමනම් අපි ප්‍රපාතයට තල්ලු වෙනවද? එහෙම නැත්නම් අපි ප්‍රපාතයෙන් එළියට එනවද කියලා අපි මේ ආණ්ඩුවට මතක් කරන්න කැමැති. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි දැන් මේ රටේ මේ ආරක්ෂක විවාද මේ යන වෙලාවේ අපි දන්නවා විශේෂයෙන්ම දැන් මේ රටේ මේ ගෑස් පිළිබඳ ප්‍රශ්නේ මතුවුණා. දැන් මේකත් රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. දැන් අද වෙනකොට දැන් මේ වෙනකොට නොරොච්චෝලේ ප්ලාන්ට් 3ක් අද වෙනකොට දැන් ඇන හිටලා තියෙනවා. මුළු රටම අද වෙනකොට විදුලිය ඇන හිටලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි නොරොච්චෝලේ විදුලි බලාගාර 3ක් වැඩ කිරීම අද වෙනකොට ඇන හිටලා තිබෙනවා. ඉතින් මං හිතන්නේ මේක ඊටාම බරපතල තත්ත්වයක්. ඒක පැත්තකින් අපි දන්නවා විදුලි බල ඉංජිනේරුව පාරට බහැලා තියෙම තමුන්නාංශලා නිව් ෆ්‍රෝඩ් සමාගමට විදුලි බලාගාර ලබා දෙන්න හදනවා. ඇමරිකානු සමාගමකට ඒකට විරුද්ධව මුළු විදුලි බල පද්ධතියේ ඉන්න සියලුම ඉංජිනේරුවරු තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරලා තිබෙනවා. නමුත් රජයේ පැත්තෙන් තවම මේ පිළිබඳ කිසිදු ආකාරයේ ස්ථාවරයක් ප්‍රකාශ කරන්නේ නැහැ. මම හිතනවා මේ වෙලාවෙත් තවම රජය කියන්නේ නැහැ මේ නොරොච්චෝලේ මේ ඇති වෙලා තිබෙන සමස්ත රටේම විදුලි බල බල පද්ධතිය බිඳ වැටීම. මං හිතන්නේ මේ වෙනකොට මේ දෙවැනි දවස. දැන් මීට කලින් දවසෙත් මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණා. නමුත් මේ දෙවැනි දවස. එතකොට මේ පිළිබඳව රජය මොකද්ද මේ කරන පරීක්ෂණයක් පවත්වනවද? එහෙම නැත්නම් මේ පිළිබඳ හොයා බලනවද? මේක යම් කිසි ආකාරයේ කඩාකප්පල් ක්‍රියාවක්ද? එහෙම නැද්ද? එහෙම නැත්නම් ස්වභාවයෙන් ඇතිවෙච්ච මේ ප්‍රතිඵලයක්ද කියන එක අපි දැනගන්න කැමැති. ඒ වගේම තමයි දැන් මේ ගෑස් ප්‍රශ්නේ මතුවුනාම අපේ හිටපු රාජ්‍ය ඇමතිතුමා මේ සම්බන්ධව ඉන්න රාජ්‍ය ඇමතිතුමා ප්‍රකාශ කළා පාර්ලිමේන්තුවට සභාගත කරනවායි කියලා අද මේ තිබෙන වාර්තාව. ගරු සභාපතිතුමනි එතුමා වාඩි වෙලා හිටියා උදේ පාර්ලිමේන්තුවට ආවා. වෙළඳ ඇමතිතුමත් හිටියා. නමුත් ඒ දෙන්නම නිශ්ශබ්දව නැගිටලා ගියා. එතකොට අද වෙනකොට මේ රටේ මේ වෙනකොට ගෑස් සමාගම් අද ගෑස් නිකුත් කරන එක නවත්තලා තිබෙනවා. ඒ නවත්තලා තිබෙන්නේ ඇයි? ඒ නවත්තලා තිබෙන්නේ යම් කිසි ආකාරයේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ ගෑස් සමාගම් ගෑස් නිකුත් කිරීම නැවතීම විතරක් ප්‍රමාණවත් නැහැ. මොකද අද හැම ගේකම ගෑස් සිලින්ඩරයක් තියෙනවා. ඒ ගෑස් සිලින්ඩරයක් තියෙන හින්දා මේකට මොකද්ද කරන්න ඕනේ? මොකද්ද මේකට ජනතාව ගත යුතු ක්‍රියාමාර්ග කියලා තාම ජනතාව දැනුවත් කරලා නැහැ. ඒක මේ රටේ රජයේ වගකීමක්.
වහම ක්‍රියාත්මක වෙලා කියන්න ඕනේ. ගෑස් නිකුත් කරයි නිකුත් කරන්නේ නැහැ කියන එක නෙමෙයි විසඳුම. දැන් ගෙවල් වල තිබෙන ගෑස් ටැංකි ගැන මොකද්ද කියන්නේ? මට දැන් අද දැනගන්න ලැබුණා විශේෂයෙන්ම අද පුවත්පතක වාර්තා කරලා තිබුණා නොවැම්බර් මාසේ 26 වෙනිදා ජනාධිපතිතුමාගේ මිරිහානේ ගෙදර තිබුණු ගෑස් ටැංකියක් කාන්දු වෙලා තිබෙනවා. අර පත්තරේක වාර්තා කරලා තිබෙනවා. ඒක කාන්දු වෙලා ඒක වහාම ජනාධිපතිතුමාගේ නිවසේ ඉඳන් ඒක ඒ සමාගමට ඒක ආපහු හරවල යවලා තිබෙනවා. ඒ හරවල යවුවට පස්සේ ඒ ගෑස් සමාගමෙන් අලුත් ගෑස් ටැංකියක් ජනාධිපතිතුමාගේ නිවසට එවලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ ජනාධිපතිතුමාගේ නිවසේම ගෑස් ටැංකි ලීක් වෙනවා නම් ඉතින් සාමාන්‍ය ඔබතුමාලා වගේ අපි වගේ මේ රටේ බොරු නෙමෙයි අර පත්තරේක වාර්තා කරලා තියෙනවා. බොරු නම් ඒ පත්තරේට විරුද්ධව තමුන්නාහසලට ක්‍රියා කරන්න පුළුවන්. හරි එහෙමනම් මේ රටේ මේ ඉන්න මේ රටේ අනිත් සාමාන්‍ය ජනතාවගේ නිවස්වල තිබෙන ගෑස් ටැංකි ගැන අපිට හිතා ගන්න පුළුවන්. ඒ හින්දා අද දැනට ඉතින් ඒ හින්දා අපි කියනවා මේ ආණ්ඩුවට වහාම මේ පිළිබඳව යම් විකල්ප ක්‍රියාමාර්ග ගත යුතුයි. අපිට පේනවා අපි කියනවා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ පරීක්ෂණය යට ගහන්න දෙන්න එපා. ගෑස් සමාගම් වැඩි කරලා තිබෙනවා නම් ගෑස් සමාගම් ප්‍රමිතියෙන් අඩු ගෑස් ටැංකි වෙළඳපොළට යවලා තිබෙනවා නම් වහාම මේ පරීක්ෂණය අපරාධ දෙපාර්තමේන්තුවට බාර දෙන්න මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා අපි ආණ්ඩුවට කියනවා මේක යට ගහන්න දෙන්න එපා. මොකද මම කියන්නේ විශේෂයෙන්ම අලුතෙන් පත්වෙච්ච ගෑස් සමාගමේ සභාපතිතුමා පැහැදිලිව කිව්වා පෞගිය හිටපු සභාපතිතුමා කෝටි දාහක වංචාවක් සිද්ධ කරලා තියෙනවායි කියලා. අයේ පත්වෙච්ච අලුත් සභාපතිතුමා කිව්වා. ඒ විතරක් නෙමෙයි ඔහු කිව්වා අපි අදිසි අනවුන් වගේක් අපිට ගන්න ඕනේ කියලා කිව්වා. ඇයි පරණ ඒ අස්සම් කරපු ඇග්‍රිමන්ට් එකත් එක්ක මේ ගෑස් සපයන ජාත්‍යන්තර සමාගම් අපිට තාංචි දානවා. ඒ තාංචි වලට අපිට එකඟ වෙන්න බෑ. ඒ හින්දා ජනාධිපතිතුමා අපිට උදව් කරා අලුත් අනවුන් ගන්න කියලා එතුමා ප්‍රකාශ කළා. අපි දන්නේ නැහැ මේ කියන කතාවල සත්‍ය අසත්‍යතාවය. ඒ හින්දා තමයි අපි කියන්නේ වහාම මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක බාර දෙන්න. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම දැන් අපි ඔබතුමාලාට අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම අද අත්අඩංගුවේ තිබෙන මාධ්‍යවේදීන් කීප දෙනෙක් ඉන්නවා. ඔබතුමාලා දන්නවා මේ මාධ්‍යවේදීන් කීප දෙනා අපි දන්නවා එක මාධ්‍යවේදියෙක් ඉන්නවා කවි ලිව්වයි කියලා. ඔව් විශාල ඔව් දීර්ඝ කාලීන අත්අඩංගුවේ රඳවගෙන ඉන්නවා. ඊළඟට අර කීර්ති රත්නායක කියන මාධ්‍යවේදියා ඔහු යම් කිසි කරුණක් ප්‍රකාශ කරයි කියලා ඔහු තාම මං හිතන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔහුවත් රඳවගෙන ඉන්නවා. ඉතින් මේ මාධ්‍යවේදීන් හා මේ අන්තර්ජාලයේ වැඩ කරන මාධ්‍යවේදීන් ඒ වගේම සමාජ ජාලාවල වැඩ කරන ඒ උදවිය අද විශාල ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිතර කැඳවනවා. ආණ්ඩුවට විරුද්ධව යම් යම් අදහස් ප්‍රකාශ කිරීම තුළ ඔවුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා
තියෙනවා.
ඔව් ස්තුතියි ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි මම විශේෂයෙන්ම රජයේ අවධානයට යොමු කරන්න ලැමසි ජනාධිපති පාස්කු ඉරිදායේ ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති වාර්තා කොමිසමේ තිබෙන එක නිර්දේශයක්. ඒ නිර්දේශයේ තමයි විශේෂයෙන්ම මාවනැල්ල ඒ ඉන තස්ලිම් කියන ඒ තරුණයා සහරාන්ට විරුද්ධව වනාත විල්ලුව ඒ ප්‍රදේශයේ පෙන්නා දීම තුල ආරක්ෂක අංශයට එකතු වෙලා එතුමා ඒ ලබා දීපු ඒ උදව් නිසා සහරාන්ගේ කල්ලියේ වෙඩි පහරට ඔහු ලක් වුණා. ලක් කළා ඔහු තාම ඔහුගේ ජීවිතේ බේරුණත් ඉතාම අසනීපකාර තත්ත්වයක ඔහු ඉන්නේ. නමුත් අපි දැක්ක ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඒ කොමිසම මගින් නිර්දේශ කළ තියෙනවා ආණ්ඩුවට ඔහුව විදේශීය රටකට හරි යවලා ඔහුට වහාම ඔහුට ඒ වැතිවෙච්ච සනීපය ඒක අසනීප තත්ත්වය නැති කරගන්න උදව් කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ හින්දා මම රජයේ අවධානය යොමු කරනවා ආණ්ඩුව යම් යම් කොරදේ අපි දන්නවා නිර්දේශ ක්‍රියාත්මක කරලා තිබෙනවා යම් යම් දේවල් ක්‍රියාත්මක වෙමින් පවතින හින්දා මේ තරුණයාගේ ඉල්ලීම මේ තරුණයාට ඒ වෙච්ච අසාධාරණය ඔහු මේ රටේ ආරක්ෂක අංශත් එක්ක වැඩ කරන්න ගිහිල්ලා ඒ ඔත්තුව ලබා දීපු නිසා ඒ සහරාන්ගේ කණ්ඩායම හරහා ඔහුට ඇතිවෙච්ච මේ තත්ත්වය ඒකට එරෙහිවද ජනාධිපති කොමිසම ලබා දීලා තිබෙන ඒ තීන්දුව වහාම ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අද මේ තහරාන්ගේ කණ්ඩායමේ හිටපු අදට ජීවතුන් අතර ඉන්න එකම තැනැත්තිය තමයි සාරා ජෙස්මින්. මම දන්නවා ඒ සාරා ජෙස්මින් ජීවත් වෙලා ඉන්නවයි කියන එක ජනාධිපති කොමිසමෙන් තහවුරු කරලා තිබෙනවා. ඒ එතුමියගේ අම්මගේ DNA පරීක්ෂණ වලට ලක් කරලා ඒ සාරාත් කියන තැනැත්තිය ජීවත් වෙලා ඉන්නවයි කියන එක තහවුරු වෙලා ඉන්නවා. අපි දන්නවා ඒ සාරාත ඉන්දියාවට යවන්න උදව් කරයි කියලා කලවංචි කුඩේ පොලිස් ස්ථානාධිපති මේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ ඉන්නවා. එහෙමනම් සාරා ජීවතුන් අතර ඉන්නවයි කියන එක පැහැදිලි. අද මේ සහරාන්ගේ
කණ්ඩායම කාලය අවසානය කතා කරන්න
සහරාන්ගේ කණ්ඩායමේ ඒ ඉන්න කණ්ඩායමෙන් එකම ජීවත් වෙලා ඉන්නේ තැනැත්තිය හොයාගන්න වහාම ක්‍රියාත්මක කරන්න. අවසාන වශයෙන් මම කියන්න කැමතියි, අපේ විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යක අමාත්‍යාංශයේ උපදේශකෙක් හැටියට ක්‍රියා කරන ඒ මහත්මයා නිතරම මාධ්‍ය වලට ඇවිල්ලා කියනවා සාර මැරිලා ඉවරයි, සාර හොයන්න එපායි කියලා. ගරු සභාපතිතුමනි, සාර මැරුණ නැහැ කියලා තහවුරුයි. ඒ හින්දා ආණ්ඩුවට අපි කියනවා සාර කොහොම හරි හොයාගෙන ගේන්න, සියලු දේවල් හෙලිදරව් කරගන්න පුළුවන් අපිට කියමින් මගේ වචන තුල්ට අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු සෙහාන් සේමසිංහ මැතිතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුල්ලාසන අඩවුඩ මන්ත්‍රීතුමනි, අපේ රටේ ආරක්ෂාව බිඳ වැටිලා තිබ්බ අවස්ථාවක කෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න 2019 ජනතාවගේ වරම ලැබුවට පස්සේ අපේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වීමේ අයිතිය LTT ත්‍රස්තවාදී යුද්ධයට පස්සේ නැවත තහවුරු කළා තියෙනවා. එදා 2015 යහපාලනය ආණ්ඩුව බාර අරගෙන අපි දැක්කා සාමකාමීව තිබ්බ රටක් තමන්ගේ පටු අරමුණු එක්ක තමන්ට හිමි වෙලා නැති බලයක් ඒ ආණ්ඩුවක් රැකගැනීම වෙනුවෙන් මහා බරපතල පාවාදීමකට ලක් කරා එදා යහපාලන ආණ්ඩුව. ඒකම මට ඉස්සෙල්ලා කතා කරපු දෙමළ ජනතාව නියෝජනය කරනවා කියපු මන්ත්‍රීතුමා ඉතා පැහැදිලිව රජයටත් ආණ්ඩුවටත් චෝදනාවක් එල්ල කරා මේ රජය එදා LTT ත්‍රස්තවාදී යුද සමයේ ඇතිවෙච්ච තත්ත්වයන් පිළිබඳව විමර්ශන කටයුත්ත කර කිසිම ආකාරයකට සහයෝගය දෙන්නේ නැහැ කියලා. හැබැයි එතුමාට අපි මතක් කරලා දෙන්න ඕනි, මේ රටේ ඒ LTT යුද්ධය අවසන් වුණාට පස්සේ මේ අවුරුදු 12ක කාලය තුල එතුමන්ලා සහයෝගය දක්වපු යහපාලන ආණ්ඩුව රටපාලනය කරා. එයාලට විශේෂ වරප්‍රසාද දුන්නා. එයාලට ඒ ආණ්ඩුව නියෝජනය කරමින් විපක්ෂයේ කාර්යභාරය කරන්න කියලා තනතුරු ලබා දීමක් සිදු කරා. හැබැයි ඒ අවුරුදු 5ක කාලය තුල ඔබ ඔය බලාපොරොත්තු වෙච්ච සාධාරණයේ ඇයි ඒ ආණ්ඩුව තුලින් ඉටු කරගන්න බැරි වුණේ කියන කාරණාව අපි අහන්න කැමති. ඔබ බලාපොරොත්තු වෙච්ච කාරණාව වෙනුවෙන් ඇයි එදා ඒක හවුල් ආණ්ඩුවක් වුණා විතරක් නෙවෙයි, එදා එක්සත් ජාතික පක්ෂය එතන හිටියා, එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතන හිටියා, ජනාධිපතිතුමා එතන හිටියා, අගමැතිතුමා එතන හිටියා, දෙමළ ජාතික සන්ධානය එතන හිටියා, ජනතා විමුක්ති පෙරමුණ ඒ කඳවුරේ හිටියා. හැබැයි ඒ කඳවුර තුළ ඇයි තමුන්නාංශලගේ ඒ අරමුණ ඉටු කරගන්න බැරි වුණේ කියන කාරණාව අපිට අහන්න සිදු නැකට හේතුව ඔබලාගේ එකම අරමුණ මේ රට විනාශ වෙනව දකින්න විතරයි, යුද්ධයක් එක්ක ජීවත් වීම විතරයි ඔබතුමාලගේ එකම අරමුණ. එහෙනම් අපි විශේෂයෙන් කියන්න ඕනි, නැවත මේ රටේ ආරක්ෂාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ තහවුරු වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වුණා හිටපු නීති හා සාමය ඇමතිතුමා එතුමා වෙනද කතා කරන මාතෘකාවලින් පිට ගිහිල්ලා අද වෙන බොහොම උපාසක කතාවක් කරන්න පටන් ගත්තා පාර්ලිමේන්තුව තුළ. හැබැයි එතුමාට තමයි ප්‍රධාන චෝදනාවක් එල්ල වෙලා තියෙන්නේ 2018 මැයි මාසේ 19 වෙනිදා එදා බුද්ධාංශයේ විසින් එතුමාට තමයි දැනුම් දීමක් කරලා තියෙන්නේ මේ සහරාංජ ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්, සහරාංජ ප්‍රහාරය වළක්වා ගන්න අවශ්‍ය වැඩ කටයුතු කරන්න කියලා.
අන්දිත් මඩුබන් ධර්මත්තමා,
දැන් මේ ගොල්ලන්ට වෙලා තියෙන්නේ තමන්ට චෝදනාව එනකොට
වගකීම පැහැරියෙන්න
ඔබතුමාගේම ප්‍රශ්නයක් නෙවෙයි. කාඩිනල් වහන්සේ දන්නවා
මන්ත්‍රීතුමනි,
රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රී ඇමතිතුමා නම් හිටපු ඇමතිතුමා නම් වගකීම පැහැරහැරියේ පාස්කුහාරය එල්ල වෙන බවට දැනුම් දීලා
තිබියදී
ඒක කඩකඩ නොගෙන හිටියේ එතුමා නම්.
මගේ නම කියනවා, මේගොල්ලද තමන්ට චෝදනා වෙනකොට වැරදිකාර වෙනකොට අනිත් අයට ඇඟිලි දික් කරනවා. මම කියනවා මම එදා මේ ආපු තොරතුරු සියල්ලට ක්‍රියාමාර්ගයන් තියෙනවා.
හරි බොහොම
ස්තුතියි. ඉතා පැහැදිලිව අපි කියනවා මේ ලියුමේ නිලන්ත ජයවර්ධන ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා වෙනම විශේෂ කණ්ඩායමක් යොදවලා සහරා නතරංගොඩ ගැනීම සිදු කරන්න ඕනි කියලා ලැජ්ජ නැතුව මෙතන ඇවිල්ලා කතා කරනවා. ලැජ්ජ නැතුව මෙතන ඇවිල්ලා කතා කරනවා. තමුන්නාංශ බුදියන් දෙහිදී එතකොට මන්ත්‍රීතුමනි, අද මෙයාලට උපදේශකත්වයේ දීපු ජනතා විමුක්ති පෙරමුණත් ada orang yang kekadu la pasukan batang orang ini tiennu, ada memulu wipakshima pasku prahare wagakima apa yang dua berakaran utsah kerana mukomud utsah kerana me nala kata silo atarang dua gatta kira, hebat imam kianna, garu hidupu amat tu mani, obat mala wagakim pahar hariya vidarak nebei me pasku prahare wendi darula wagakim pahar harbu samahara niladarin. ஆரக்ஷா கிரீமா தமுன்னாசலா சிறுகர்ணா தமுன்னாசே மதகதியா கண்ண தமுன்னாசே மதகதியா கண்ண ஐஎஸ்ஐஎஸ் சசவாதின்கே புஹுளோ லபுனா கேலா ஏ தரதுரு லபிலா தியன அவஸ்தாவக நாலக சில்வா மே ஜமீல் கேன புத்கலயாவ பிரஷ்ன கரன்ன படம் கண்ணோ ஜமீல் கேன புத்கலயாவ பிரஷ்ன கரன்ன படம் கண்ணோ மே நாலக சில்வா கேன கேன அத்தரங்கோட பத் வென்னே 2018 ஒக்டோபர் மாசி 25 ஹேபை சிரியாவே புஹுனோ லபுனா கேலா தரதுரு தின ஜமீல் அத ஜனதா ஆயுக்தி பெரமுன ஒப வெனுவேன் பிரஷ்கர ஆண்டுவேன் ஜமீல் பிலிபந்த வத்தட ஜமீல்ல பிரஷ்கிரீம படங்கென முதாஹரின்னே 2018 அப்ரேல் மாச 12 வெனிதா 2018 அப்ரேல் மாச 12 வெனிதா மே பிரதான செகக்காரே குவெச்ச ஜமீல்ல பிரஷ்கல்ல முதாஹரின புத்கலயா அத்தரங்கோட கனீம ஒபதுமால ஹுவா தக்கன்ன ஹதனவா பாஸ்கு பிரஹாரே வலக்வா கன்ன ஒபதுமாலட பெரி உனா கிலா எதுப நாலக சில்லு அத்தரங்கோட பத் வெனே எதா ஒக்டோபர் மாசே ஏயின்தா மதகதியா கன்ன ஒபதுமாலட எதா புத்தியான்சே விசின் ஒபதுமால புத்தியான்சே நொசல காஹரியா ஒபதுமால புத்தியான்சே பெத்தகட தியலா அரு தமுன்னாசலகே தான மந்திரிவரு கிவ்வனே ஏ ஆண்டோ யஹபாலனே கடிது கரன்னே தமண்ட இன்ன பௌத்கலிக புத்தியான் சபாவிச்சு கல்ல கிலா எலடின பௌத்கலிக புத்தியான் சபாவிச்சு கல்லனே கிவ்வே ஏயின்த மேரட்டே நில புத்தியான்சே தமுன்னாசலட தீபு வார்த்தா சியல்ல தமுன்னாசல நொசல காஹரியா ஈலங்கட கரு மூலாசனாடுட மந்திரி துமனி விசேஷேன்ம மே பார்லிமேந்தியோ துல மந்திரி வரப்பிரசாத பாவிதா கரல மம தன்னோ மே விபக்ஷே வெனுவேன் அவசானே கத கதா கரன் இன்ன கதிகயா நம் கீபியக் கீனோ பார்லிமேந்துவே திகின் திகடம கீனோ ஹேபை எலிய விவாதகட கிஹில்ல அபி கதா கரோத் வாத கரன் ஆவோத் மே கிசிம நவக் கியன்னே நே கரு மூலாசனாடுட மந்திரி துமனி மேக பரபதல பிரஷ்யக் ஐ மே சபாவ அதுலே நம் கியலா எலியட ஏவி ரத்வே கீலா பென்னன்ன பரி එයත් එහෙමයි එයාගේ ගුරුත් එහෙමයි මේ සභාවේ අන්තිමට කතා කරන සමගි ජන බලවේගයේ ඒ මන්ත්‍රීවරයා හිටපු අමතිවරයාත් එහෙමයි එයාගේ ගුරුත් එහෙමයි අපි දැක්කා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා චෝදනා ඉල්ල කරනවා හැම කෙනාටම හතරවටේ චෝදනා ඉල්ල කරනවා හැබැයි එළියට ඇවිල්ලා ඒ කතා එකක්වත් කියන්න බෑ ඉඳ මම විශේෂයෙන්ම ඒ මන්ත්‍රීතුමාට කියනවා දැන් සූදානමින් ඉන්න මන්ත්‍රීතුමාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංකය මම ඔබට කියන්නම් B131.2 දිනේ 2020 අප්‍රේල් 29 වෙනිදා ඔබතුමා මේ පාර්ලිමේන්තුව තුල දිගින් දිගටම සොනික් සොනික් කියලා කියනවනම් මෙන්න මේ නඩු තීන්දුව මේ නඩු වාර්තාව ඔබ අරගෙන බලන්න මේ B වාර්තාව අරගෙන බලන්න මේක අරගෙන බලලා අපි ඔබතුමාට අභියෝග කරනවා එළියේ එන්න අපිත් එක්ක විවාදයකට එන්න ඕනෑම නාලිකාවක් අපිත් එක්ක පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදයකට අපි ඔබට කියන්නම්
විනාඩි 2ක්
මේ බරපතල අපරාධය සිදු වෙනකම් බලන් ඉඳලා මේ බරපතල අපරාධය සිදු වුණාම අපි දැක්කා තේරින් කමිටු දැම්ම අපි දැක්කා එදා යහපාලනය ගිහිල්ලා මාධ්‍ය සාකච්ඡා තියෙනවා hina වුණ බොහොම ආස්වාදජනක සිද්ධියක් හැටියට ඔයාලා සැලකුවා ඒ පාපෙන් ඔයාලට මිදෙන්න බෑ එහෙනම් තමුන්නාන්සලා කළ යුතු වගකීම යුතුකම තමයි මේ වෙලාවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධය පිළිබඳව එදා ඔබට ලැබිච්ච ඔබ එදා සංගවපු අදටත් ඔබ ප්‍රතික්ෂේප කරන කාරණා පිළිබඳව ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ඇවිල්ලා ඒ තොරතුරු ලබා දෙන්න ඔබ ප්‍රහාරයට මූලිකත්වයේ ගත්තා විතරක් නෙමෙයි ඔබට අද ඒ ප්‍රහාරයෙන් සිදුවෙච්ච අපරාධයෙන් මිදෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි ඔබ එදා සංගවපු කාරණා ටික අද ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ඇවිල්ලා ප්‍රකාශ කරන එක එහෙනම් පාස්කු කොමිසමේ වාර්තාව හොඳට බලන්න ඔබ බලලා තීරණය කරන්න මේ වරෙන්තු දින පුද්ගලයා අතනඟුඩු නොගත්තේ කොහොමද කියලා වරෙන්තු තිබ්බ පුද්ගලයා අතනඟුඩු නොගත්තේ කොහොමද කියලා ඒකින්ද අවසාන වශයෙන් කරු මූල අසනාරූඪ මන්ත්‍රීතුමනි මට කියන්න ඕන එක කාරණයක් තියෙනවා වවුනදීව් පොලිසියේ වවුනදීව් වලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය වීම සම්බන්ධයෙන් කතා කරා අනුර කුමාර දිසානායක ඔබතුමාලගේ න්‍යායාචාර්යතුමා සමගි ජන බලවේගයේ යහපාලනයේ න්‍යායාචාර්යතුමා කතා කරලා ඇහුවා කොහොමද ඒ වගේම LTT සංවිධානයේට පැවරුනේ කියලා මම ඔබට යෝජනා කරනවා ඔබ ශානි අබේසේකර කියන පුද්ගලයාගෙන් අහන්න කොහමද ඒ වවුන්තිව් පොලිසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය වුණාට පස්සේ මොකද්ද ඒ කර පරීක්ෂණය කියලා. ඒ හින්දා අපි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියනවා පාස්කු ප්‍රහාරයක් පිළිබඳ කතා කරද්දී වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න එපා. ඔබතුමාලා සංගෝපු තොරතුරු වද එකින් එක එළිවෙමින් පවතිනවා. ඒකම සානි අබේසේ කර කියන පුද්ගලයා යොදවලා මෙයලා උත්සාහ මොකද්ද උත්සාහ කරේ? මෙයලා උත්සාහ කරේ පාස්කු ප්‍රහාරයෙන් සිදුවෙච්ච හානිය ඒ බරපතල අපරාධය ක්‍රමානුකූලව කාරණෙන් කාරණේ බිඳ දාලා ඔවුන්ගේ අත හොදා ගන්න තමයි ඔවුන් උත්සාහ කරේ. එහෙනම් අපි නවදක් කියනවා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අද මේ වෙනකොට මහ බැංකු වංචාව සම්බන්ධනොත් අද නඩු කටයුතු සිදු වෙනවා විමර්ශන කටයුතු සිදු වෙනවා අපි බලාපොරොත්තු වෙනවා රජයක් හැටියට උපරිම ස්වාධීනත්වය ආරක්ෂා කරලා ඒ ආයතන වලට උපරිම සහයෝගය ලබා දීලා මේ රටේ සිදුවෙච්ච බරපතලම මේ ඛේදවාචක දෙක දඩුවම් ලබා දීමට අවශ්‍ය වැඩ කටයුතු
කරනවා.